නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස වරදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
ශෝක සල්ලහරණ සූත්‍රය අංගුත්තර පංචක නිපාතය මුණ්ඩරාජ වර්ගය. එක්කලක ආයුෂ්මත් නාරද තෙරණු පාටලිපුත්‍ර නගරයේ කුක්කුටාරාමයේ වාසය කරනසේක. ඒ සමයෙහි මුණ්ඩ රජු ඒ රජුන්ගේ භද්‍රා නම් වූ ඒ දේවිය ඉතාම ප්‍රිය වූ මනාප වූ දේවිය කාලක්‍රියා කරා මරණයට පත් වුණා. ඒ භද්‍රා දේවිය කාලක්‍රියා කිරීමෙන් පසුව ඒ රජුරු ස්නානය කරන්නේ නැහැ, සුවඳ විලුන් නැගී ගල්වන්නේ නැහැ, බත් කන්නේ නැහැ, කර්මාන්තවල යොදවන්නේ නැහැ. රෑදවල් දෙකෙහි භද්‍රා දේවියගේ සිරුර කෙරෙහි බෙහෙවින්ම මුසපත් වෙමින් ඉතාම ශෝකයට පත් වෙමින් වාසය කරනවා. ඒ මුණ්ඩ රජුන්ට පියක නම් භාණ්ඩාගාර ඇමති සිටියා, කෝෂාරක්ෂක ඇමතියා. ඒ රජු ඒ පියක කියන ඇමතියාට කතා කරලු, යහළු පියකය, එහෙනම් භද්‍රා දේවියගේ ශරීරය යකඩමුවා තෙල් දෙනක බහ අනෙක් යකඩමුවා තෙල් දෙනකින් වසාලව කිව්වා. යම් පරිදි අපි භද්‍රා දේවියගේ ශරීරය බොහෝ කාලයක් දකින්නම ඕනම් හොඳයි කියලා ඒ ශරීරය යකඩින් කරන ලද දෙනක බහලා තෙල් යොදලා තව යකඩ දෙනකින් වහන්න කියලා කිව්වා. දේවිනියසේ කියලා පියක කියන කෝෂාරක්ෂකයා ඒ මුණ්ඩ රජුන්ට පිළිතුරු දීලා භද්‍රා දේවියගේ මල් සිරුර යකඩින් කරන ලද තෙල් දෙනක බහලනවා, අනෙක් යකඩ තෙල් දෙනකින් වහනවා. ඉතින් මේ පියක කෝෂාරක්ෂකයාට අමතියට හිතුණලු, මෙන්න මේ විදියට මේ මුණ්ඩ රජුගේ ප්‍රිය වූ භාර්යාව භද්‍රා දේවිය කලුරිය කළා. දැන් භද්‍රා දේවිය කලුරිය කලයන් පසුව ඔහු ස්නානය කරන්නේ, සුඳ විලුන් ගල්වන්නේ, බත් අනුභව කරන්නේ, කර්මාන්තයේහි යෙදෙන්නේ, යොදවන්නේ නැහැ. රෑදවල් දෙකෙහි භද්‍රා දේවියගේ සිරුර කෙරෙහිම ඇලෙමින් මුසපත් වෙමින් වාසය කරනවා. මේ මුණ්ඩ රජු යම් කිසි කෙනෙකුගෙන් ධර්මය අහලා මේ ශෝක උල් දුර්ලනවන එහෙම ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි කාවද පදුරුපාසනේ නැත්තම් ආශ්‍රය කරන්න ඉන්නේ කියලා හිතනවා. ඉන්පසුව ඒ පියක ඇමතියට හිතනලු, මේ පින්වත් නාරද තෙරණු පාටලිපුත්‍ර නගරයේ කුක්කුටාරාමයේ වාසය කරනවා. ඒ පින්වත් නාරද තෙරණු පණ්ඩිතයි, ව්‍යක්තයි, ප්‍රශස්ත බුද්ධි සහිතයි, බහුසුතයි, චිත්‍රකතිකයි, ඉතා කල්යාණ වූ වැටහීම් සහිතයි, මහලුයි, අරහත්. මෙන්න මේ කාරණාවලින් ඒ යසස උස්ස නැගිලා තියෙනවා, ඒ කීර්තිය පැතිරලා තියෙනවා. යම් හේකින් මුණ්ඩරාජ රජුරු නාරදතුන් ආශ්‍රය කරන්න යෙදුනොත් ඒකාන්තයෙන්ම මුණ්ඩ රජු නාරදතුන්ගෙන් ධර්මය අහලා ඒ ශෝකහුල් උදුර ගන්නවා, ශෝකේ දුරලනවා. මේ පියක ඇමතියා, කෝෂාරක්ෂක ඇමතියා ඒ රජුන්ට ගිහිලා දන්නවා දෙවියන් වහන්සේ මේ පින්වත් නාරද තෙරණුව පාටලිපුත්‍රේ කුකුටාරාමේ වැඩවාසය කරනවා. උන්වහන්සේ පණ්ඩිතයි, වික්තයි, ප්‍රඥාවන්, බහුසුතයි, චිත්‍ර කතිකයි, කල්යාණ වූ වැටහිම් සහිතයි, මහලුයි, අරහත් ආදී වෘද්ධ භාවයට පත්ලා තියෙන අරහත්ත්වය ලැබලා තියෙන කියලා මේ වගේ කල්යාණ වූ කීර්ති ഘോഷයක් පැතිරලා තියෙනවා. මහරජ, ඔබ වහන්සේ පින්වත් නාරද තෙරුන් වහන්සේ ආශ්‍රය කරනවා නම් ඒ ආශිමත් නාරද තෙරුන් වහන්සේගේ ධර්මය අහලා චෝකහුල් උදුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මොන් රජුරු කියනවා යහළු පියකේ එහෙනම් ආශිමත් නාරද තෙරුන්ට දන්වන්න මම එනවා කියලා. මම වගේ කෙනෙක් මගේ රටේ ඉන්න ශ්‍රමණේ බ්‍රාහ්මණේ ගාවට දන්වන්න නැතුව යන්නේ කොහොමද කියලා කියනවා. එහෙම කියලා ඉතින් පියක කොෂ ආරක්ෂක ඇමතියා ගිහලා නාරද තෙරුන් වහන්සේට මේක දන්වනවා. දන්වනවාම නාරද තෙරුන් වහන්සේ යසදානී පියක මුණ්ඩෝ රාජෝ කාලං මඤ්ඤති. එහෙනම් පියක ඒ මුණ්ඩ රජු ඒ පැමිණීමට කාලය දැනගන්න කියලා අවසර දෙනවා. පිය කැමැතියා ගිහිල්ලා රජුරන්ට මේක දන්වනවා. දන්වලා දන්වවහම කියනවා එහෙනම් සුදුසු ඉතාම හොඳ යානයන් පිළියෙල කරන්න කියලා. කෝෂ ආරක්ෂක ඇමතියා ඒ සුදුසු යානයන් භද්‍ර යානයන් පිළියෙල කරලා මුණ්ඩ රජුට දන්වනවා. දේවයිනි, ඔබ වහන්සේ යම් ගමනකට යම් ගමනක් යන්න හිතනවා නම් දැන් ඊට කාලයයි කියලා. මුණ්ඩ රජුරෝ සුදුසු යානාවලින් ඉතාම හොඳ යානාවලින් ඉතාම හොඳ යානාවකට නැගිලා ඉතාම හොඳ යානා පරිවාර කරගෙන කුක්කුටාරාම කරා මහා රාජානුභාවයෙන් මහත් වූ රාජානුභාවයෙන් ගමන් කරනවා. ගමන් කරලා යම්තාක් යානෙන් යන්න පුළුවන් ද ඒතාක් ගිහිල්ලා යානෙන් බස දෙපයින් ආරාමයට පිවිසෙනවා. මුණ රජුරෝ නාරද තෙරුවන් කරා එළඹිලා නාරද තෙරුවන්ට සකසල වැඳලා එක්පසක වාඩි වෙනවා. වාඩි වෙලා ඒ එක්පසක හිඳගත්තේ මුණ රජුට පින්වත් නාරද තෙරුණෝ මෙන්න මේ ධර්ම දේශනා කරනවා. මහරජ, ශ්‍රමණේකු හෝ බ්‍රාහ්මණේකු හෝ දෙවියෙකු හෝ මාරේකු හෝ බ්‍රාහ්මණේකු මේලෝ කිසිම කෙනෙක් විසින් නොලැබිය හැකි කරුණු පහක් තියෙනවා. කාටවත් මේ කරුණු පහින්කක්වත් ලබන්න බෑ. මොකද්ද? ජරා ධම්මං මා ජීරිති. දිරණ ස්වභාවය ඇති ධර්මතාවය, දිරණ ධර්මතාවය ඇති දෙයක් නොදිරාවා. ඒ කියන්නේ වයසට යන්නේ නැතුව කෙනෙක් ඉන්න හිතනවා නම් ඒ දේ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට මේ ලෝකේ කිසිම කෙනෙකුට ලබන්න බෑ. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති. ලෙඩවීමක් තියෙනවා නම්, ලෙඩ වෙන සුළු බවක් තියෙනවා නම් මා ලෙඩ නොවේවා කියලා කවදාකවත් එක ලබන්න බෑ. මරණ ධම්මං මා මීයති. මරණ සුළු කෙනෙක් වෙලා ඉඳලා මා නොමරේවා කියලා කවදාකවත් ලබන්න බෑ. ක්ෂය ධම්මං මා කීයති. ක්ෂය වෙන දෙයක් තියෙනවා නම් ඒ ක්ෂය වෙන දේ කෙලෙසකවත් ක්ෂය නොවේවා කියලා ලැබෙන්නේ නැහැ. නසන ධම්මං මා නසසීති කියලා නසන දෙයක් තියෙනවා නම් එය නොනැසේවා. මෙන්න මේ කාරණා පහ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට ලබන්න බෑ. මහරජ, මේ ධර්ම ශ්‍රවණය කරලා නැති අසෘතවත් පුතග්ජනයා, ඒ පුතග්ජනයාටත් ජරා ධර්මයේ දිරනවා. ඒ කියන්නේ දිරන ස්වභාව දෙයක් තියෙනවා නම් ඔහුට ඒ දිරීමකට ලක් වෙනවා. ඔහු දිරුවාම ඔහු ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ. ඔහු ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. එතකොට ඒ පුද්ගලයා අසෘතවත් පුතග්ජනයා ප්‍රත්‍යක්ෂ නොකර නිසා, නුවණින් සලකලා බලන්නේ නැති නිසා මටමයි මේ දේ වුණේ කියලා ඔහුට හිතෙනවා. මේ හැමෝටම වෙන දෙයක් කියලා ඔහුට හිතෙන්නේ නැහැ. සත්‍යයන්ගේ පැමිණීමක් තියෙනවා නම්, එන විදිහක් තියෙනවා නම්, ඉපදෙන විදිහක් තියෙනවා නම්, මෙතනින් පිටවීමක්, චුතියක් තියෙනවා නම්, ඉපදීමක් තියෙනවා නම්, ඒ හැම සත්තුන්ටම මේ ජරා ධර්මය කියන එක පවතිනවා. වයසට යාම කියන එක තියෙනවා. එතන කියන්නේ අසුත පුදග්ජනයාට ඒ ජරා ධර්මය දිරනවා. ඒ පුදග්ජනයාටත් එහෙම වෙනවා. නමුත් ඔහු මෙසේ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ. කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ නැත්තේ? මටම මේ ජරා ධර්මය දිරනවා නෙමෙයි. ඔහු එහෙම හිතන්නේ නැහැ. මට විතරක් මේක වෙනවා නෙමෙයි කියලා ඔහු හිතන්නේ නැහැ. මේ සියලු සත්‍යයන්ට මේ එන යන මැරෙන උපදින සත්වෝ ඉන්නවනම් මේ සියලු සත්‍යයන්ටම ජරා ධර්මයේ දිරනවා. දිරන දෙයක් තියෙනවා නම් ඒ දිරනවාමයි. වයසට යන දෙයක් තියෙනවා නම් වයසට යනවා. ඔහු හිතන්නේ නැහැ මම මේ දැන් මේ වයසට ගියා කියලා ශෝක කරනවා නම් කලාන්ත වෙනවා නම් වචනින් කිය කී හඬනවා නම් පරිදේවනා කරනවා නම් පපුවෙට අතින් ගගහ හඬනවා නම් විශේෂයෙන් මුලාවට පැමිණෙනවා නම් මට බත් කන්නත් බැරුව යනවා, මගේ කයත් දුර්වර්ණ වෙනවා, කර්මාන්තය කරන්නත් බැරි වෙනවා, මට කර්මා කිසිම කර්මාන්තයක් රැකියාවක් කරන්න බැරි වෙනවා, මගේ සතුරු සතුටු වෙනවා, මිත්‍රයෝ නොසතුටු වෙනවා. මගේ සතුරු මොද කාරණා? සතුරු සතුටු වෙනවා මං අඬනකොට, මගේ මිත්‍රයෝ නොසතුටු වෙනවා. මේවා ඉදා වැදගත් කරුණු. මෙන්න මෙහෙම ඔහුට හිතෙන්නේ නැහැ, නුවණින් සලකලා බලන්නේ නැහැ ඔහු. ඒ නිසා වයසට යනකොට ඔහු අඬනවා. ඔහු කලාන්ත වෙනවා, පරිදේවනා කරනවා, පපුවට අතින් ගගහා අඬනවා. විශේෂයෙන් සම්මෝහයට පැමිණෙනවා, මුලාවට පැමිණෙනවා. අසුතවත් පුතග්ජනයා මේ විස සහිත ශෝක උලින් අනුන් ලබන්නේ, ඒ කියන්නේ ඒ විස සහිත ශෝක නැමැති උල ඔහුට ඇනුනහම ඔහු විශේෂයෙන් පෙළෙනවා, පීඩාවටපත් වෙනවා. මෙන්න මේ විදිහට බණ අහලා නැති පුතග්ජන අසුතවත් පුතග්ජනයාට ව්‍යාධි ධර්මය හරදර කරනවා, ලෙඩ වෙනවා ඔහු. ඉතින් ඔහු ඒ වෙලාවටත් ප්‍රත්‍යක්ෂ කරන්නේ, ඔහු ශෝක කරනවා මේ ආකාරයට. මරණ ධර්මයත් ඔහුට මියදෙනවා. ඔහු ඒ වෙලාවට ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ. දිය වෙන දේව ක්ෂය ධර්මය ක්ෂය වෙනවා. නස්සන ධර්මයේ නස්සන, ඒ කියන්නේ විනාශ වෙනදී විනාශ වෙනවා. මේ වෙලාවට ඔහු මේ තැන් පහේදීම, මේ කාරණා පහේදීම ඔහු ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව ශෝක කරලා පරිදේවනා, ඒ කියන්නේ දුක් වෙලා කී කී අඬලා පපුවට ගගහා අඬලා විශේෂයෙන් මුලාවට පමිනවා. ඉතින් මෙන්න මේ විසසහිත උල් පහෙන් ඇවුනහම ඒ බණ අහලා නැති පුතග්ජනයා විශේෂයෙන් හරදරයට පත් වෙනවා, පෙළෙනවා. ඒ වගේම මහරජ මේ සුතවත් ආර ශ්‍රාවකයාට මේ ජරා ධර්මය දිරනවා. බණ අහලා තියෙන ආර ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ආර ශ්‍රාවකයාට මේ වයසට යෑම කියන එක තියෙනවා. ඔහු මේ ජරා ධර්මය දිරූ කල මේ වයසට යන්නේ කර්ණය සිද්ධ වුණාම ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. මට විතරක් නෙමෙයි මේක වෙන්නේ. මේක මරණ ඉපදෙන එන යන හැම සත්වයාටම වෙනවා. මම වයසට යනවා කියලා ඇඬුවොත්, මම කලාන්ත වුණොත්, එහෙම නැත්නම් මම කෑ ගහ ඇඬුවොත්, පපුවට ගගහා ඇඬුවොත් එහෙම විශේෂයෙන් මුලාවට පැමිණුණොත් මට බත් කන්න බැරුව යනවා, මගේ කය දුර්වර්ණ වෙලා යනවා, මට රස්සාව රැකියාව කරන්න බැරි වෙනවා, කර්මාන්ත කරන්න බැරි වෙනවා, මගේ සතුරු සතුටු වෙනවා, මගේ මිත්‍රයෝ අසතුටු වෙනවා, මට හිතවත් යම් පුරුෂයෙක් පුද්ගලයෙක් ඉන්නවනම් ඔහු අසතුටු වෙනවා. ඒ නිසා එහෙම හිතලා ඔහු ශෝක වෙන්නේ නැහැ, ඔහු කලාන්ත වෙන්නේත් නැහැ, ඔහු පරිදේවනා කරන්නේ නැහැ, කී කී අඬන්නේ නැහැ, පපුවට ගගහ අඬන්නේ නැහැ, විශේෂයෙන් මුලාවට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර ශ්‍රාවකයා, බණ අහලා තියෙන ආර ශ්‍රාවකයා අසුතවත් පුතත්න පුද්ගලයෙක් තමාම තවනවා කියලා ඒ කියන ශෝක උල ඇනුනහම මොහු ශෝක වෙන්නේ නැහැ, තමාම සංසිද්ධව ගන්නවා. ඒ උල ඔහුට මිසක් නැහැ, ඔහු ඒ උල ගලව ගන්නවා තමන් විසින්. මෙන්න මේ විදිහට ඔහු ලෙඩ වුණාමත් එහෙම හිතනවා, මරණයටපත් වෙනවා කියන තමාගේ ඥාතියෙක් හරි කවුරු හරි මරණයටපත් වෙනවත් ඔහු හිතනවා. තමාගේ දෙයක් නැති වුණාම ශ්‍රේ ධර්මයේ දේවල් අඩු වෙනකොට මගේ ධනෙ අඩුවෙගෙන යනවා. ශ්‍රේ ධර්මයේ ඒ වගේ නැති වෙන දේවල් තියෙන නවත්තන්න බෑ. විනාශ වෙන දේවල් තියෙනවා. කින්නට විනාශ වෙනවා. ජලයට විනාශ වෙන, ගම් වතුරට විනාශ වෙනවා. ඒ වගේ සුළුසුළුකට විනාශ වෙන, භූමිකම්පාවට විනාශ වෙනවා. හොරු නිසා විනාශ වෙන. ඒ වගේ විනාශ වෙන දේවල් ඔහුට ස්පර්ශ වුණාම ඔහු ඒවා ශෝක හුල් බවට පත් කරගන්නේ. ඒ සංතාපය ඔහුම සංසිද්ධව ගන්නවා ප්‍රත්‍යක්ෂා කරලා. මේක මට විතරක් වෙනව නෙමෙයි. මේක ඉපදෙන, මැරෙන, එන යන ඕන සත්‍යයකට වෙනවා. මම මේ දේ ගැන ශෝකයට, කලන්තයට, පරිදේවයට පත් වුණොත් එහෙම මට කණ්ඩ හිතෙන්නේ නැහැ. බත උස්සන්න නැතුව යනවා. එහෙ නැත්තම් මට ආහාර ගන්න බැරි වෙලා මම කුෂභාවයට පත් වෙනවා. මම කෙට්ටු වෙනවා. මට කර්මාන්තය කරන්න බැරි වෙනවා. මගේ සතුරු සතුටු වෙනවා. මගේ මිත්‍රයෝ අසතුටු වෙනවා. එහි ඉඳ මම මෙන්න මේ කාරණයට ශෝක කරන්නේ නැහැ කියලා ඔහු තමා තුළම තමා නිවීමටපත් වෙනවා. තමාම ඔහු නිවා ගන්නවා. ඒ සුතවත් ආශාවකය. මෙහෙම නාර්ද ස්වාමින් වහන්සේ තුමත් නාර්ද ස්වාමින් වහන්සේ මෙන්න මේ ධර්ම කාරණාව දේශනා කරලා මෙන්න මේ ගාථා ටිකක් කියනවා. මොනවද? න සෝචනාය පරිදේවනාය අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි සෝචන්ත මේතං දුගිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ. ශෝකේන්ද පරිදේවනායෙන්ද අල්ප වූ අර්ථයක් නොලැබිය හැකි. ශෝක කරන්නා වූ පුද්ගලයාට හටගත් දුක් ඇති බව දැනගෙන සතුරෝ සොම්නසටපත් වෙති. මේක විශේෂ කාරණයක්. යතෝචකෝ පඬිතෝ ආපදාසු න වේදති අත්ථ විනිච්ඡඤ්ඤු පච්චත්තිකාස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරං පුරාණං. යම් කලක කාරණා කාරණා විනිශ්චය කරන්න සමර්ථ ඥානයේ තියෙන දක්ෂ වූ පඬිතයා උපද්ද්‍රවේදී නොසැලී ඉන්නවා නම් අන්න එවිට ඔහුගේ සතුරෝ වෙනස් නොවුන ඔහුගේ පැරණි තිබ්බ මුහුණම දැකලා ශෝකයටපත් වෙනවා. සිනාමුසු මුහුණෙන් යම්කිසි කාලක ඔහු හිටියානම් ඔහුට යම්කිසි දෙයක් කරදරයක් වුණාම ඒ මුහුණෙන්ම ඔහු ඉන්නව දැක්කහම සතුරෝ දුකටපත් වෙනවා. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාව යථා යථා යත් ලබේත අත්තං තථා තථා තත්ත පරක්කමෙය්‍ය. ජප්පේන මන්තේන මන්ත්‍ර ඉගෙන ගැනීමෙන්, ඒවා ජප කිරීමෙන්, පරිවර්තනයෙන්, සුභාසා කතායෙන්, සිය ප්‍රමාණයකට දෙන දානෙ, සිය දිනාට දෙන දානෙ, දහස් දිනාට දෙන දානෙ, මේ වගේ යම්කිසි හොඳ වැඩක් කරන්න තියෙනවා නම්, ඒ කියන්නේ මන්ත්‍ර හදාරීම කියලා කියන්නේ ධර්මයේ හදාරීමෙන්, දානෙ, සීලය, ඒ වගේ දේවල් පුණ්‍ය කර්ම කිරීමෙන් ඔහුට යම් කිසි තැනක අර්ථයක් පේනවා නම් මෙන්න මේවා මට ප්‍රයෝජනයක් වෙනවා, කරදරයක් වුණහම කියලා අන්න ඒ කුසල කර්ම කිරීම සඳහා ඔහු උත්සාහවන්ත වෙනවා. සත්‍යේ ප්‍රජානෙය අලබ්බනෙයෝ මයාච අඤ්ඤේනවා ඒස අත්ථෝ. ඉතින් මටත් අන්‍යයන්ටත් මේ අර්ථය ලබන්න බැයි නම් අසෝචමානු අදිවාසයෙය ඔහු ශෝක කරන්නේ නැතුව ඔහු ඉවසනවා. කම්මං දල්ලං කිංති කරෝමි තිදානෙති. කර්මය දැඩි, දැන් මම මොනව කරන්නද? යම්කිසි මේ ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, ඒ කියන්නේ වයසට යෑමක්, ලෙඩක්, මරණයක්, ක්ෂය වේගණ යන දෙයක්, නැසෙන දෙයක් වුණහම ඔහු හිතනවලු කම්මං දල්හං කිංති කරෝමි. කර්මය දැඩි නම් මම මොනව කරන්නද? ශෝක කරන්නේ නැතුව ඔහු ඉවසනවලු. පින්වත් නාරද තෙරුන් වහන්සේ මේ ධර්ම ක්‍රමය කියවුවාම මුණ්ඩ රජු අහනවා, ස්වාමීනි මොකද්ද මේ ධර්ම ක්‍රමයේ නම? ශෝක සල්හරණෝ නාම අයම් මහරජ ධම්ම පරියායෝති. මහරජ මේ ධර්ම ක්‍රමයට කියන්නේ ශෝක සල්හරණ කියලා. ශෝක හුල් උදුරන ධර්ම ක්‍රමය කියලා කියන්නේ. තග්ග බන්තේ ශෝක සල්ලහරණෝ, තග්ග බන්තේ ශෝක සල්ලහරණෝ, වහන්ස ඒ කාන්තේම මෙය ශෝක සල්හරණ නම් වේ. වහන්ස ඒ කාන්තේම මෙය ශෝක සල්හරණ නම් වේ. මේ ධර්මකම ඉමං හි මේ භන්තේ ධම්මපරියායන් සුත්වා ශෝක සල්ලම් පහීනන්ති. වහන්ස මේ ධර්මක්‍රමය අහලා මගේ ශෝක හුල ප්‍රහීන වුණා. මෙන් පසුව මුණ්ඩ රජු පියක කෝෂ ආරක්ෂක ඇමතියට අමතනවා. උන්ට කියනවා යහළු පියකය, එහෙනම් භද්‍රාදේවියගේ සිරුර දවන්න ඇයට ස්තූපයක් කරන්න අද ඉඳලා අපි ස්නානය කරනවා, විලවුන් ගල්ලනවා, බත් අනුභව කරනවා, කර්මාන්තවලත් යොදවනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩ රාජ වර්ගයේ ශෝක සල්හරණ සූත්‍රය. සාදු සාදු සාදු.